සිවදින නේවාසික භාවනා වැඩමුළු සහ තුරස්ත භාවනා වැඩමුළුවේ ධර්ම සාකච්ඡා සඳහා අපුණේ මහත් කරුණාවෙන් වැඩම කළ ගෞරවනීය ස්වාමින් වහන්සේව දෙපා නමර පිළිගන ලැබුවෝ. සාදු සාදු සාදු. අද අප්‍රේල් මාස 3 වන දින ධර්ම සාකච්ඡාව සඳහා ලැබී ඇති ප්‍රශ්නවල සාරාංශය. මෙල්බන් නේවාසික වැඩමුළුවේ ප්‍රශ්න 3ක් ඉදිරිපත් වී තිබෙනවා. සිඩ්නි නේවාසික වැඩමුළුවේ ප්‍රශ්න 5ක් ඉදිරිපත් වී තිබෙනවා. දුරස්ත සභාවේ වෙන යෝගීන්ගෙන් ප්‍රශ්න 7ක් ඉදිරිපත් වී තිබෙනවා. අපි මුලින්ම මෙල්බන් නේවාසික වැඩමුළුව සඳහා යොමු වෙන ප්‍රශ්න සාකච්ඡා සඳහා.
හොඳයි. නලින්කත් ඉන්නව නේද? හොඳයි.
සමින් නැස මේ අදිනේ ලිඛිත ප්‍රශ්න එකකුත් වාචික ප්‍රශ්න දෙකකුත් තියෙනවා. සියල්ල සභාවකට කිරින්ට අවශ්‍යයි.
හොඳයි.
ලිඛිත ප්‍රශ්නේ පටන් ගන්න සමින් නැස.
හරි.
ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයංග භාවනාවේදී සියුම් හුස්ම රැල්ලේ ගෙවන් වීම ආරමුණු කරයි. අද දින දේශනාවේදී ඔබ වහන්සේ දේශනා කළ ආකාරයට යම් අවස්ථාවකදී අරමුණේ විස්තර කෙරෙහි සතිය යොමු කිරීමත් තවත් අවස්ථාවකදී සතිය විසින් ඒ කරගෙන යාමට ඉඩ හැරීමට කටයුතු කළ යුතුයයි දේශනා කරන ලදී. හුස්ම ඉතා සියුම් අවස්ථාවේදී තවදුරටත් විස්තර බැලිය යුතුද නැත්නම් එහි ගෙවන් වීමට ඉඩහැර බලා සිටීමද කළ යුත්තේ බව කාරුණික පැහැදිලි කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ප්‍රශ්නයක්.
ඇත්තටම මේ තොරතුරු හොයන්න පටන් ගන්න එක ඒක පළවෙනි පියවර වශයෙන් කියන්න පුළුවන්. එතකොට තොරතුරු හොයන්න පටන් ගැනීම නිසා තොරතුරු නොපෙනී යන්න පටන් ගන්නවා. ඉතින් ඒක මහා අමුතු විදිහට මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් මුල් අවස්ථාවේදී අපි සතිය පිහිටව ගන්නවා. අපිට නැත්තම් අතීතෙට දුවනවා, අනාගතෙට දුවනවා. ඉතින් ඒකෙන් පොඩ්ඩක් මුදව ගන්න අපි ගෝචර භූමියක් හොයා ගන්නවා. ඒක තමයි ආස්වාද ප්‍රසවාසය. දැන් එහෙම පිහිටව ගත්තට පස්සේ දැන් ගොන්න අපි පටන් ගන්නවා මේක ගැන තොරතුරු ටිකක් හොයන්න. දැන් මේක උණුසුම්ද, සිසිල්ද, දිගද, කොටද, මොන නාස්පුඩුවෙන්ද යන්නේ එන්නේ. ඉතින් අපි පොඩ්ඩක් හොයලා බලනවා. ඉතින් මෙහෙම දැන් කරගෙන යනකොට ඔන්න ඒ තොරතුරු ටික ලැබෙන්න ගන්නවා. එතකොට තොරතුරු ටික ලැබෙන්න හැකියාව දැන් වැඩි වෙනවා. මුලදී එච්චර දෙයක් තේරුන්නේ නැහැ. ඔන්න දැන් ටිකක් තේරෙනවා. ඊළඟ දවසේ තවත් ටිකක් තේරෙනවා. ඊළඟ දවසේ තවත් ටිකක් තේරෙනවා. ඔහොම විදිහට අර පෙනෙන තොරතුරු වල ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ දැනෙන දේහි ප්‍රසිද්ධ බවත් හොඳට දිනු වේගෙන යනවා. ඉතින් ඔකේ ලස්සන වැඩේ කියන්නේ දැන් ඊට පස්සේ ඔන්න අපි තවත් උනන්දු කරනවා. දැන් ඔකේ මුල බලන්න, මැද බලන්න, අග බලන්න කියලා අන්න තවත් සියුම් කරලා දෙනවා දැන් මේ වැඩේ. ආස්වාසයක මුල ස්වභාවය බලන්න උත්සාහන්ත වෙනවා. මැද ස්වභාවය බලන්න උත්සාහන්ත වෙනවා. මැද හරිය බලන්න උත්සාහන්ත වෙනවා. අග හරිය බලන්න උත්සාහන්ත වෙනවා. දැන් එතකොට මෙහෙම කරනකොට දැන් අපි හිතන්නේ නම් දැන් මේ යන විදිහට අපි තව කාලයක් කරගෙන කරගෙන යනකොට හිතා ගන්න බැරි තරම් තොරතුරු රසක් එයි කියලානේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ තර්කානුකූලව හිතන්නේ. නමුත් මේක යම් අවස්ථාවකදී අනිත් පැත්තට පෙරලන ගන්නවා. දැන් ඔන්න අපිට මේ කලින් තොරතුරු ටික පෙනුණා, මේ විදිහට සියුම් වීමක් වුණා, හුස්ම රැල්ල සියුම් වෙන්න පටන් ගන්නවා. දැන් ඔන්න තොරතුරු නොපෙනී යනවා. මේක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ හුස්ම රැල්ල ගෙවම් කරනවා නැත්නම් ගෙවෙනවා කියලා. ඉතින් දැන් අර කලින් වගේ තොරතුරු පේන්නේ නැහැ. දැන් මෙයාට මේක කොයිතරම් වෙනස් වෙනවද කියලා නම් ආස්වාසයත් ප්‍රසවාසයත් වෙන් කළ හඳුන ගන්න බැරි තරම් මේක නිකන් සමවීමක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට අපි හාරවස්සන එක බලෙන් කරන එක සුදුසු නැහැ. ඒ නිසා තමන්මයි තීරණය කරන්න ඕනේ දැන් අපි ගාන්ට මේ පියවර ටික අරගෙන ආවද ඒ ආපු මේ ඒ පියවරෙන් පියවර ආපු නිසා දැන් මේ හුස්ම රැඳ සියුම් වීමක්ද වෙලා තියෙන්නේ කියන එක ගැන අපි පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ. මම දැන් පියවර කීපයක් කිව්වා. ඒකේ ලස්සනට අපි ගොඩනගාගෙන ආවනම් ඊට පස්සේ මේකේ දැන් ප්‍රස්ථාරය අනිත් පැත්තට හැරෙන්න ගන්නවා. දැන් ඔන්න හුස්ම රැල්ල ගෙවන් වෙන්න පටන් ගන්නවා. නැත්තම් හුස්ම රැල්ලේ තියෙන ලක්ෂණ නොපෙනී යන්න පටන් ගන්නවා. දැන් ඔන්න ආස්වාද ප්‍රස්වාසය වෙන් කරගන්න බැරි වෙනවා. හරීම සියුම්, හරීම ශාන්තයි. නිකන් ඔක්කොම නිකන් සම වෙලා. ඒකේ තිබිච්ච රේඛා මැකිලා ගිහිල්ලා. එතකොට ඉතින් අපි හාරවුසන නරකයි. එතෙන්දී අපි බලෙන් හුස්ම ගන්න හෝ හයියෙන් හුස්ම ගන්න හෝ අරමුණ රළු කරන්න හෝ වෙනත් අරමුණකට හිත මාරු කරන්න හෝ එහෙම මොකක්වත් කරන්න නරකයි. මේ තැම්පත් වෙන එකට තැම්පත් වෙන්න දෙන්න අවශ්‍යයි. ඒ නිසා මේ අවස්ථානුකූලව තමයි අපි මේ තීරණය ගන්න තියෙන්නේ. හොඳයි.
ස්වාමීනෝසිනාට වාචික ප්‍රශ්න දෙක ඉදිරිපත් කරන්න.
හරි.
අවසරයි ස්වාමීනහන්ස.
හරි.
මේ මාගේ පළවෙනි සහභාගී පළවෙනි භාවනා වැඩමුළුව මූල පරයන්කයට පෙර පැය කාලක් පැයක පමණ කාලයක් සක්මණෙහි නිරත වුණා. මෙහිදී පාද මම දක්න වශයෙන් යටිපතුල් බිම ස්පර්ශ වීමට ස්පර්ශ වීම කෙරෙහි සිත යොමු කළා. බාහිර අරමුණු වලට යොමු වීම අවමයි. සිත බොහෝ දුරට එකඟ වුණා. පසුව මූලික පරයන්කය වශයෙන් ආනාපානයට සිත ආනාපානයට යොමු වීමේදී හුස්මට හිත යොමු කළා. ආශ්වාස හා ප්‍රශ්වාසයේදී හුස්ම රැල්ල දිග කොට උණුසුම් සිසිල් වශයෙන් විමර්ශනයේ ලක් කළා. එහිදී විට විට විවිධ අරමුණු වලට සිත යොමු වුණා. එහිදී බාහිර අරමුණු පැමිණි බව දැනගත්තා. නැවත මූලික පරයන්කයට යොමු වුණා. අවස්ථා දෙකකදී පමණ ස්තනකට යමුණා. විනාඩි 5ක පමණ කාලයකදී නැවත උස්මනිතය යමුණා. එක්වරක් බිම්ගයකින් එන ආලෝකයකට යමුණා. බිම්ගය ආලෝකමත් වී ඒ දිසට අනසයක් දැනුණා. එය ටික වේලාවකින් නැති වී ගියා. නැවත ආශ්වාස ප්‍රශ්වාසයට යොමු වී උස්ම රැල්ලට හිත යොමු කරන්නට උත්සාහ ගත්තා. පරයන්කේදී සිතුවිලි පැමිණීම වැඩි බව තේරුණා.
හොඳයි, යන විදිය හොඳයි. ඒ කියන්නේ අපිට ක්‍රමයේ අහුවෙලා තියෙනවා. හිත එක එක පැති වලින් දියුණු වෙලා තියෙනවා. එක පැත්තකින් සමාධි පැත්තකින් ඇතම් වෙලාවකදී දියුණු වෙලා තියෙනවා. ඇතම් වෙලාවට සතිය පැත්තෙන් දියුණු වෙලා තියෙනවා. ඉතින් යම් යම් කඩතලුත් ඉතින් හම්බ වෙලා තියෙනවා. හැබැයි සමස්තයක් වශයෙන් සාර්ථකත්වයක් තියෙනවා. ඉතින් මේක බහුලීකృత කරන්නයි තියෙන්නේ. තාම අර අද්දකීම් මදි ගතිය තියෙනවා. ඉතින් ඒ අද්දකීම් අපිට නැවත නැවත යෙදෙනකොට තමයි ලැබෙන්නේ. ඒකට ඉතින් අපි දන්නවා මේකේ මොන වගේ ක්වලිටි එකක් නැත්නම් මොන වගේ මට්ටමක්ද භාවනාවේදී පවත්වන්න ඕනේ කියලා. ඒ අවබෝධය එන්න අපිට අද්දකීම් රසක් ලැබෙන්න ඕන. නැත්නම් මෙලාවට ඔන්න අපි සමාහලාවට වැරද්දක් මේ හිතන්න සමාධි පැත්තටම ඔන්න බහුල වෙනවා. නැත්නම් මේ පැත්තටම බර වෙනවා. නැත්නම් මෙලාවට සමාධිය ටිකක් දුර්වල හැබැයි සතිය හොඳට තියෙනවා. නැත්නම් මෙලාවට ඔන්න නිකන් හිත මේ නින්දට වැටෙනවා වගේ වෙනවා. සැඟ වෙනවා වගේ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අකරතැබ්බ ටිකක් හරහා තමයි අපි මේ ගැන ඉගෙන ගන්න අධ්‍යයනය කරන්න. ඉතින් ඒක යම් යම් තැන් මෙතන තියෙනවා. ඉතින් කරගෙන යන විදිය හොඳයි. يعني අපි සක්මනක් කරහා හිතේ සතිය අවදි කරගෙන ඊට පස්සේ අපි ගෙනල්ලා මේ වගේ පරයන්ක භාවනාවක නිරත කරනවා. ඒකට අපි යොදා ගන්නවා එයාට නැවත නැවත හිත පවත්වීම සඳහා යම් කිසි අරමුණක්. මේක තමයි ආස්වාස ප්‍රසවාසයේ වශයෙන් නැත්නම් මූල කමඨහනක් වශයෙන් අපි හඳුන්ලා දෙන්නේ. දැන් අපේ හිතට යම් කිසි වැඩක් අවශ්‍යයි මුලදී. නැත්නම් එයාට රැඳෙන්න එයාට කාලය ගත කරන්න යම්සි වැඩපලක් අවශ්‍යයි. ඒ වැඩපල තමයි අපි මූල කමඨහනක් වශයෙන් කියලා දෙන්නේ. එයාව නිතර නිතර මේ මූල කමඨහනේ නැවත නැවත යොදවන එක තමයි අපේ වගකීම වෙන්නේ. එයා ඉතින් අතීතයට ගියත් ආයෙත් ගෙනලා මේ වැඩේ යොදවනවා. ආයෙත් අනාගතයට ගියත් එතනින් ගෙනලා මේ වැඩේ යොදවනවා. ඉතින් මෙහෙම යොදවන්නේ යොදවන්න මේ මූල කමඨහනේ තියෙන සුවිශේෂත්වය තමයි මේ මූල කමඨහනේ වැඩි කාලයක් කාලය ගත කරනවා නම් ඒ හරහා අන්න අපේ හිතේ යම් යම් සුවිශේෂී ලක්ෂණ එත අපිට හිතකර හැකියාවන් අවදි වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඇත්තටම අද අපි මේ බොජ්ජංග ධර්ම හරහා සාකච්ඡා කළේ. ඒකර අන්නේ මේ හැකියාවන් අවදි කරන කටයුත්ත තමයි අපි දැන් මේ ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඒක සාර්ථකත්වයේ මත අපි පොඩ පොඩ ඉස්සරහට යනවා. එතකොට අන්න අපි හඳුන ගන්නවා මොකද්ද මේ සතිමත් භාවය, මොකද්ද මේ ධම්මවිචය කියලා කියන්නේ, නැත්නම් මේ සම්පජඤ්ඤය කියලා කියන්නේ මොකද්ද, මොකද්ද මේ හිතේ තියෙන වීරය කියලා කියන්නේ. මේවා අපේම හිතේ හටගත් හැකියාවන් වශයෙන් නැත්නම් චෛතසික ධර්මයන් වශයෙන් අපි හඳුන ගන්නවා. ඉතින් ඒක තමයි මේ දිගට කරගෙන යන්නේ. ඉතින් යන විදිය හොඳයි, දිගට කරගෙන යන්න.
ඔකේ සාමිනා.
හොඳයි.
අවසරයි සාමිනා
හන්ස. ඔව්. කියන්න.
ඔබ වහන්සේට යොමු කරන පළවෙනි ප්‍රශ්නයයි මගෙන්.
හරි.
සාමිනා හන්ස, පසුගිය මාස කිහිපයක්ම මම වේදනාවෙන් තමයි පරයන්කේම ඉන්නේ. ඒක දේශය හැටියට අඳුරගෙන ඒකත් එක්ක යම් කිසි සාමාන්‍ය තත්ත්වයකට පත් වෙලා හිටිය සංඝහස දැන් මේ රිෆ්‍රිට් එක පටන් ගත්ත දවසේ ඉඳන් නැවත වේදනාව ඉස්මතු වෙන්න පටන් අරගෙන තිබ්බා. ඒකදී දැක්කේ ස්වාමීන් වහන්ස වේදනාව කියන කල්ලාගෙන ඉන්නවා කියලා. මම ඒක දැක්කේ සංහාවක් විදිහට. ඒකයි මම කියන පුද්ගලයාවක් අල්ලගෙන ඉන්නවා කියන එකක් වගේ තමයි දැක්කේ ස්වාමීන් වහන්ස. සක්මනේදී හරියම සූචි යනවා සංහස සක්මන සිත්මීලියාවේ පරයන්කේදීත් එහෙමයි. ස්වාමීන් වහන්සේ අද පරයන් අවසාන පරයන්කේදී අර දේශයයි තණ්හාවයි කියන දෙක දැකලා එතන සෙටල් වෙච්ච කතිය තමයි දැක්කේ ස්වාමීන් වහන්සේ. ඒකත් එක්ක වේදනාව තියෙනවා. අර ඒකත් එක්ක චර්ක විචාර කරලා ඒකත් එක්ක යන්නේ නැති කතිය තමයි දැක්කේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක ස්වාමීන් වහන්සේට රිපෝට් කරන්න ඕනේ කියලා කිව්වා ඔබ වහන්සේගෙන් යකිස් ප්‍රශ්න පත්මයි ඉස්සරහට කරගන්න.
හොඳයි. ඉතින් අපිට يعني අපේ හිත ඒ අන්ත දෙකෙන් මුදවගෙන ටිකක් මැදපාර කරන් යන්න අවශ්‍යයි. ඉතින් ඒක සතිපට්ඨානයේ වඩද්දී හැම සතිපට්ඨානයකදීම බුදුරජාණන් වහන්සේ එකපත්තකින් අවධාරණය කරලා තියෙනවා. ඒකට යම්කිසි මූලිකත්වයක් දීලා තියෙනවා. ඒක තමයි කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ওই විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන කොටස තමයි දැන් ඔය අපි කතා කරන්නේ. ඒ කියන්නේ එතෙන්දී අපි අපේ හිතේ බොහොම ප්‍රබල දේශයක් ඇති වෙන එකෙන් අපේ හිත නවත්ත ගන්නවා නැත්නම් ඒක බේර ගන්නවා. එහෙනම් බොහක් හරේ රාගයක් දැඩි ලෝභයක් ඇති වෙන එකනොත් අපේ හිත බේර ගන්නවා. එහෙම හොඳට ඒ අන්ත දෙකට නොයා ඒ අන්ත දෙකෙන් බේරගෙන හොඳ මැද මාවතක තමයි අපි අපේ හිත තියාගෙන වර්ධනය කරගෙන දියුණු කරගෙන යන්නේ. තිතෙන්දි තමයි අන්න අපිට හොඳ පිළිතුරක් නැත්නම් හොඳ සාර්ථක පරයන්කයක් ඉතින් හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි නැවත නැවත අපේ හිත මේ මැද්දේ හරියට නිකන් පාරක හරියේ මැද්දේ අරන් යනවා වගේ. ඒතකොට කඩතුළු අඩුයි. යන්න පුළුවන් දුර වැඩි. ලොකෝ ඝර්ෂණයක් නැහැ. සාර්ථකත්වය වැඩි. ඉතින් එතන සාර්ථකත්වය නැත්නම් එතන ඒ මැද පාරට නැත්නම් හරි පාරට හිත ගත්ත බවක් මේ කියපු ප්‍රකාශයෙන් ඉතින් තියෙනවා. දිගට කරගෙන යන්න යන විදිය හොඳයි. හොඳයි. ඊට පස්සේ සම්මයි.
සමිනා
සක්‍රප් අපේ ප්‍රශ්න අඩුයි නේද ලොකු දෙයක්. හොඳයි හොඳයි. බලමු එහෙනම් අපි සුරංගල පැත්තට යමු එලා බලමු නේද. හොඳයි.
අපේ ස්වාමිනාන්සේ සිග්නේ ඉඳලා
හරි
ප්‍රශ්න පහක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ඉවත් කිරීමට අවශ්‍ය.
හොඳයි.
පින්වත් ස්වාමීන් වහන්සේ දීක කාලක සිට ආනාපාන සතිය වඩමි. නාසිකාග්‍රයේ යන්තමින් දැනෙන හුස්ම රැල්ලට සතිය අරමුණු කරමි. සතිය හුස්ම රැල්ලේ පැවැත්මට දැඩි පරිශ්‍රමයක් අවශ්‍ය වේ. එසේ වන්නේ විවිධාකාර සිතුවිලි වලට සිත නොකඩවා පණින බැවි. නැවත නැවත සිත හුස්ම රැල්ලට කිරණාපද නැවත සිත පිටය. මේ අතරතුරදී හුස්ම රැල්ල දිගින් දිගටම තුනී වේ. සිත පිටවස් නැවත එන්නේ කලින් වඩා සියුම් හුස්ම රැල්ලකටයි. හුස්ම රැල්ල සියුම් පසු උදරේ පිම්බීම හැකිලීම දැනෙන්න පටන් ගනී. දැන් දෙලොවක් අතර අතරමං වීමක් වෙන්නේය. සියුම් හුස්ම රැල්ලද නැවත නැවත බැලිය යුතුද නැතිනම් උදරේ පිම්බීම හැකිලීම ලෙස බැලිය යුතුද කියා නොදනිමි. මේ නිසා දැන් මාස 3-4ක පමණ සිට ආනාපාන සතිය අතහැර උදරේ පිම්බීම හැකිලීමට සිත යොමු කරමි. ආනාපානයේදී මෙන් උදරේ පිම්බීම හැකිලීම දෙස බලන විටද සිත නිරන්තරයෙන් සිතුවිලි වලට යයි. මා කෙරෙහි අනුකම්පාවෙන් උඹ දෙස දෙනෙමින් ජපානයේ ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
මෙතෙන්දී නම් ඇත්තටම يعني හුස්ම රැල්ල සියුම් වුණාට පස්සේ නිරායාසයෙන්ම පිම්බීම හැකිලීම බැලෙනවා කියන එකේ ලොකු වරද්දක් නැහැ ඉතින්. මොකද ඒ කියන්නේ මේ කොයි අරමුණත් අපිට ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා හොඳ පසුබිමක් නැත්නම් හොඳ ක්ෂේත්‍රයක් හදලා දෙනවා. ඉතින් දැන් අපි හුස්ම රැල්ල හරහා මේ ගමන යන්න පුළුවන්. ඉතින් එතෙන්දී පොඩි පොඩි වාසිත් තියෙනවා. ඒ කියන්නේ හුස්ම රැල්ල කියන එක ටිකක් සියුම්. ඒක මේ වෙනකොටත් තව ටිකක් සියුම් වෙලා තියෙනවා. ඒකෙම අපේ අවධානය පවත්වමින් ඒක තව ටිකක් විමසන්න පටන් ගැනීම තුළදී අපේ සතිය තවත් තීව්‍ර වෙනවා. අපේ හිතේ ඒකාග්‍රතාවය තවත් තීව්‍ර වෙනවා, තියුණු වෙනවා. ඒක අතහැරලා අපි හිතමු ඒ වෙනුවට අපි යනවා පිම්බීම හැකිනීම දිහා බලන්න. ඒක හැබැයි හොඳට ගොරෝසුට දැනෙනවා. ඉතින් ඒතකොට හිතත් ඒක බොහොම කැමැත්තෙන් කරනවා. ඒතර හැබැයි යන්න පුළුවන් ගමනක් තියෙනවා. ඉතින් ඒක වැරද්දක් නැහැ. හැබැයි ඉතින් මේ පිම්බීම හැකිනීම හැම බලාගෙන යනකොට කොයි වෙලාවක හරි හැබැයි ඒකක් සියුම් වෙනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩිය අර පොඩි වංගුවක් ගැනීමක් විතරයි දැන් මේ වෙලා තියෙන්නේ. පොඩි අතුරු පාරකට දාලා තියෙනවා. හැබැයි ආයි ප්‍රධාන පාරට වැටෙනවා. ලොකු බාධාවක් නැහැ. එහෙනම් පිම්බීම හැකිනීම හිත කැමැත්තෙන් බලනවා නම් ඒකේ වෙන ස්ථිරහානියක් නැහැ. ඒ හරහා අපි තව ටිකක් අර හිතට නැත්තම් අත්දැකීම් වලින් යම් පෝෂණයක් ලබලා දීම සඳහා අවස්ථාවක් ලබාගෙන තියෙනවා. ඉතින් ඒක ලබලා දෙන්න, ඒකෙන් දැන් හිතේ අර තියෙන දෙගිඩියාව නිසා මම මේ වැරද්දක්ද කරන්නේ, මේ මේ වැරද්දක්ද කරන්නේ කියලා අර හිතේ තියෙන දෙගිඩියාව නිසා අන්න හිත වික්ෂිප්ත වෙන්න පුළුවන්. ඒ වෙනුවට අපි මේ කමඨහන් දෙකම බොහොම ප්‍රබල කමඨහන් දෙකක්. ඒ නිසා ආනාපාන සතියෙන් සියුම් වෙච්ච හිත පිම්බීම හැකිනීමට යදලා ඒක බැලුවා කියලා ලොකු වැරද්දක් නෑ. ඒකම ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙක එකට බලන්න යන්න එපා. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසේ ලාවට බලන අස්සේ පිම්බීම හැකිනීමක් කොහොමද තියෙන්නේ කියලා බලන්න අවශ්‍ය නැහැ. ඒතොර නිකන් අර අපේ අවධානය දෙකට බෙදෙනවා. ඒ දෙකෙන් එකක් තෝරගෙන බලන්න. එතකොට අන්න අපිට පූර්ණ අවධානයක් 100% අවධානයක් ඒ අපි තෝරගත් අරමුණට දීලා බලන්න පුළුවන්. ඒ තුලින් අන්න සූක්ෂමව දකින්න ඒ අරමුණේ සියුම් සියුම් ලක්ෂණ දැක ගන්න, ඒ ක්‍රියාවලියේ තියෙන විවිධ පැති දැක ගන්න අපිට අවස්ථාව සැරසෙනවා. ඒ නිසා මේක සැක නැතුව කරගෙන යන්න යන එකේ කිසි වැරද්දක් නැහැ. හොඳයි.
දෙවන ප්‍රශ්නේ ඉදපත් කිරීම. දෙවන වතාව අවසරයි ස්වාමීන් වහන්සේ. සක්මන සඳහා මද බැහැම් සහිත සිමෙන්ති මාර්ගයක් තෝරාගතිමි. වම දකුණු ලෙස මෙනෙහි කරමින් සක්මන ආරම්භ කළද මද වේලාවකින් පාදවලට දැනෙන ධාතු ස්වභාවයන් දැන ගනිමින් මෙනෙහි නොකර සක්මන සිදුවිය. සමහර අවස්ථාවල සතිය පාදවල ස්පර්ශ වලට මුළුමනින්ම යොමු වී තිබුණු අතර ශබ්ද සිතුවිලි ආවද සතිය පාදවලම පැවතිනි. සක්මන් වාර කීපයකදී පැද්දෙමින් සක්මන සිදුවිය. වැරදි ඇතොත් නිවැරදි කර ඉතිරි ප්‍රදෙස් දෙනෙමින් ගෞරව නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි.
හොඳයි. ඒකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ දැන් අපි මුලදී ටිකක් අර බරපතල විදිහට සක්මනේ යදෙනවා. ඒතර නියම් ගොරෝසුවට දැනෙනවා. හැබැයි පොඩ පොඩ මේ අපි මේ අපේ හිතේ සැහැල්ලුව ඇති වෙනකොට වගේ පොඩ නියම් පැද්දෙන ගතියක්. දැන් අපේ සමානිය අර බීපු මිනිහෙක් යනවා වගේ පොඩක් ගතියක් එන්න පුළුවන්. ඒක හැබැයි පස්සේ හුරු වෙනවා. ඒ කියන්නේ අර මුලදී පොඩක් හිතට නැත්තම් අර සැහැල්ලුවක් දැනෙනකොට අරමුණ ලොකුවට ගොරෝසුවට දැනෙන්නේ නැති වුනහම පොඩි පොඩි හැලහැප්පීම් වෙනවා. හැබැයි ඒ ටික මග හැරෙනවා. මග හැරලා ගිහිල්ලා ඒ තමන් ඒ අවශ්‍ය විදිහට සමබරතාවය පවත් ගන්න ඉගෙන ගන්නවා. එහෙනම් අපි ඕන්ට වඩා බර කළා මේ වැඩේ කරන්න ගියත් අමාරුයි. ඕන්ට වඩා ලිහිල්ව ගත්තත් මේ වැඩේ අමාරුයි. ඉතින් මේ අතර පුංචි දෝලනයක් සිද්ධ වෙනවා. අපිම ඊපස්සේ හැබැයි මේ හඳුන ගන්නවා මේක තමයි පවත් ගන්න පුළුවන් වේගය. නැත්තම් මේක තමයි පවත් ගන්න පුළුවන් ප්‍රශස්තම මට්ටම කියලා අපි පොඩ පොඩ තේරුම් ගන්නවා. ඒක අත්දැකීමෙන් ලැබෙනවා. එතකොට ওই වගේ වැනෙන ගති එහෙම මොකක්වත් ඇති වෙන්නේ නැහැ. හරීම නිස්කලංකව කයටම ඒ වැඩේ කරගන්න දීලා නිසි නින්දේ නැත්තම් මේ බොහොම අනායාසයෙන් සක්මන සිද්ධ වෙන්න ගන්නවා. අන්න එතකොට තමයි අපිට කියන්න පුළුවන් දැන් අපි නිවරදිව ඔන්න දැන් කටයුතුට අවතීර්ණ වුණා කියලා. එතෙක් තිබුණේ නිකන් අපි බොහොම වමනාවෙන් බලපවත්වමින් බලපෑම් ඇති කරමින් කරගෙන යන මේ සක්මන. නමුත් දැන් තමයි හරියට නිකන් කාපට් පාරට දැම්මා වගේ දැන් කය විසින් මේ කටයුත්තේ ඔහේ නිරත වෙනවා. අපි හොඳට නිකන් පැත්තකට වෙලා ඒ තොරතුරු ටික ලබා ගන්නවා. එතන එතන පාදයේ ස්පර්ශයේ සිද්ධ වෙන දේවල් ගැන විමසා බලමින් එතන ධාතු ලක්ෂණ හඳුනා ගනිමින් අපි ඒ තොරතුරු ටික අරගන්නවා. කයට කියලා දෙනවා එයා කැමති විදිහට ඇවිදින්න කියලා. එයා ඒක ඒ වැඩේ යාම කරගෙන යනවා. ඒ නිසා එතෙන්ට තමයි පොඩ පොඩ කිට්ටු කරන්නේ. එහෙනම් අදිකට කරගෙන යන්න. යන විදිහ හොඳයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පෙරමස තුන උදෑසන සක්මන අධින සුපුරුදු පරිවර්තන විනාඩි කිහිපයක් ඉදිරියට හා පිටපසට ඇවිද්දෙමි. සිත එකලාස තිබු නිසා අසමවා තබනවා ලෙස සක්මන් කළෙමි. එසවීමේ අත්දැකීම සහ තැබීමේ අත්දැකීමට අවධානය යොමා සිටියෙමි. ප්‍රසවීම සහ තැබීම අතර මැද වෙන්නන කොටස ප්‍රසවීමේ සිට තැබීමට ප්‍රහන්න පිළි සතිමත් වීම නොවැටහේ. ප්‍රශ්නේ ඊයේ දින ඔබ වහන්සේ කළ විස්තරය එනම් අරමුණ වෙනුවට පස්සෙදී බැලීම සඳහා සක්මන් අරමුණේ මුල මැද අග යන තුන් කොටසම දැක තිබිය යුතුද? පද්ධතිය සහ මේ අතර සම්බන්ධයක් ඇද්ද?
දැන් මෙහෙම කේත හැකි. ඒ කියන්නේ දැන් අපි දැන් එක මේ ප්‍රශ්නයක් තමයි මෙතන නැගිලා තියෙනවා. අර අරමුණු දෙකක් අතර නිකන් හිස් අවකාශයක් නැත්නම් අරමුණු දෙක අතර මාරු වෙනකොට හිතට මොකද්ද වෙනවා කියලා ඔගේ දැන් පොඩි සඳහනක් එනවා. ඉතින් ඒකේ අපි පොඩ්ඩක් ඒක පුරුදු වෙන්නයි තියෙන්නේ. يعني දැන් අපි මෙතෙක් ඉඳලා තියෙන්නේ අරමුණක් නැත්නම් උග්‍ර වශයෙන් බොහොම ප්‍රබල වශයෙන් ග්‍රහණය කරගත් අරමුණක තමයි අපි සාමාන්‍යයෙන් ඉඳලා තියෙන්නේ. හැබැයි භාවනාවේදී අපි පොඩ පොඩ මේ දෙක අතර හිඩසක් අත්දකින්න ගන්නවා. ඒතර මුකුත් විශේෂින් දැනෙන්නේ නැහැ හැබැයි. අරමුණු තියෙනවා දැන් එසවීමක් නැත්නම් වම් පාදයේ දැනීම් ටිකක් තියෙනවා දකුණු පාදයේ දැනීම් ටිකක් තියෙනවා මේ අතරමැද්දේ නිකන් හිස් අවකාශයක් නේද පොඩි ට්‍රාන්සිෂන් එකක් පොඩි වෙනස් වීමක් සංක්‍රාන්ති අවධියක් තියෙනවා එතෙන්දී එච්චර දෙයක් දැනෙන්නේ නැහැ හැබැයි පස්සේ ඒ නොදැනෙන ප්‍රදේශේ වර්ධනය වෙන්න ගන්නවා ඉතින් අත මුලදී තිබිච්ච ඒ නොදැනෙන ගතිය දැන් පොඩ පොඩ වර්ධනය වෙනවා හැබැයි එතෙන්දිත් අපිට අවදියෙන් ඉන්න පුළුවන් ගතියක් හැදෙනවා ඒකට පොඩ්ඩක් කල් යනවා ඒ නිසා එතන ටිකක් ඉවසීමෙන් කරගෙන යන්නයි තියෙන්නේ. දැන් ඊට පස්සේ නගන ප්‍රශ්නේ තමයි පද්ධතිය දැනගන්නවා කියන එක. ඒක සක්මනේදීත් වෙන්න පුළුවන්. සක්මනේදීත් හිතන්න රූප පේනවා, සද්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස මොන හරි තින් එහෙම සාමාන්‍ය තින් කෙරෙන්නේ නැහැ. ආයේ කායික දේවල් ඒ ස්පර්ශයනුත් දැනෙනවා. හැබැයි මේ එකකවත් ප්‍රබලව අපේ අවධානය පවත්වන්න නැතුව නිකන් හිත මැද්දේ තියාගෙන එකක්වත් බරපතල විදිහට ඇසුරු කරන්නේ නැතුව යන්න පුළුවන් යුගයක් පස්සේ සකස් වෙනවා. ඉතින් ඒ නිසා ඒක දැම්ම මේ මෙහෙමද මෙහෙමද කියලා අපි ඕන්ට වඩා විමසන්න ගියොත් අර කරන්න තියෙන වැඩේට දෙන ප්‍රමුඛත්වය නැති වෙනවා. අපි උනන්දුව තියෙන එක හොඳයි. හැබැයි ඒක විමස විමස ගන්න බෑ. දැන් අපි හිතන්න ඉනිමගක් නගිනවා. ඉනිමග නගිනකොට ඉතින් අපි දන්නවා දැන් මේක නැගගෙන ගියාම අපිට ඒ ගහකට හරි වහලකට හරි කොහෙටවත් නගින්න තියෙන බව තේරෙනවා. අපි වැඩේ සාර්ථක කරාද දෙන්න යන්න පුළුවන් බව දන්නවා. නමුත් ඉතින් හැම තිස්සෙම ඒක දිහා බල බල තාමත් යන්න බරුණානේ ඒකද මේ තියෙන්නේ කී කී වරණ ගියොත් පොඩ්ඩක් එතන වෙහෙසක් තියෙනවා. තෘප්තිමත්ව යන්න බෑ. කරන වැඩේට අපි ප්‍රමුඛත්වය දෙන්නේ නැහැ. ඒ වෙනුවට හැම තිස්සෙම ඉලක්කය බලන ගතියක්. එතනද දැන් ඉන්නේ කියලා බලන ගතියක් තියෙනවා. ඒක ටිකක් වෙහෙසක්. ඒ වෙනුවට නිකන් අපි දවසේ බොහොම සැහැල්ලුවෙන් ඒ පැවරිච්ච වැඩේ අපි හොඳට සැහැල්ලුවෙන් දිගට කරගෙන යනකොට දන්නේම නැතුව අතෙන්ට ළඟා වෙනවා අපි. අපිට තියෙන්නේ ඉනිමග නගිනකොට ඒ පීවරෙන් පීවර ඉස්සරහට එකින් එකට යන්න. සැහැල්ලුවෙන් යන්න. ඒ තන අවධානෙන් යන්න. දන්නේම නැතුව උඩට ඇවිල්ලා. අන්නේ වගේ මේ භවනාවදිත් අපි එදා එදා කටයුත්ත සාර්ථකව කරගෙන යනවා. ඒ සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් උන්න අපි අර සමස්තය දකින්න තැන්ට ක්‍රමානුකූලවපත් වෙනවා. ඒ නිසා ඒ ගැන එච්චරම ප්‍රශ්නයක් තියාගන්න එපා. අපි යන මාර්ගය නිවැරදි වුණාම එතෙන්ට ළඟා වෙන එක ස්වභාවිකව සිද්ධ වෙනවා.
තැන්පත් වීමේ එකඟ බව වෙනදාට වඩා අඩු බවක් දැක්කෙමි. තැන්පත් වීමේ සිත විසිරීමද හරියට නොහැටෙහි. විටින් විට සිත පිළිපැමිණියත් ඒ බවට කිසිදු සැලකිල්ලක් නොදක්වා සිටියෙමි. නැවත සිත තැන්පත් වන අරමුණ වෙත ගෙනාවෙමි. මීට කලින් මා පුරුදු වී සිටියේ පැමිණෙන වේදනා තම සිතවිලි කොටු කර within bracket එකක් ලෙස එහි අවසන් වීම බැලීමටය. එලෙස කිදීමේදී සිතිවි වලට අනවශ්‍ය අවධානය යොදන බවත් එසේ නොකර ඒවා නොදෙක්වා සිටීම පහසු බවත් ඇඟේ. ඔබ වහන්සේ අධ්‍යයනය කළ ධර්ම දේශනාවේ ධම්ම විචය දහම් කොටසට අනුව පැමිණෙන සිතිවිලි හඳුනා ගැනීම අවශ්‍යද?
මෙම කර්ම සම්බන්ධයෙන් උවහන්සේ උපදෙසක් කරුණාවෙන් පතමි. සේවන් සරණ වේවා. පාර්ථ වේවා. හොඳයි. ඒ කියන්නේ සිතුවිල්ල හඳුනා ගැනීම වැදගත්. හැබැයි ඉතින් අපි ඒක හඳුනා ගන්න ගිහිල්ලා ඒකට අහු නොවීන එකත් වැදගත්. දැන් ඇතම් වෙලාවකට අපි ওই වැඩේට එක පාටම් බැස්සොත් එහෙම අහු වෙන්න ඉඩ තියෙනවා. ඒ අපි ශක්තිමත් මදි නම් හිතේ හොඳ තහවුරු වෙච්ච සතියක් නැත්තම් ප්‍රබල සතියක් නැත්තම් අපි අර සිතුවිලි හඳුනා ගන්න ගියාම ඒකට අහු වෙන්න පුළුවන්. ඒ නිසා චිත්තානුපස්සනාවට එක පාටම බහින්න එපා කියලා බුදුහාඳුරෝ පොඩ්ඩක් අනුතුරු අඟවනවා. ඒ නිසා අපි කායනුපස්සනා මට්ටමේදී අපි කය දිහා හිතින් බලනවා. අපි අවධානය යොමු කරනවා. එතන ඇත්තටම පැහැදිලි, එතන ඇත්තටම පහසුයි මේ දේවල් දියුණු කරගෙන යන්න. පස්සේ හැබැයි අපි ප්‍රමාණිකෝලව චිත්තානුපස්සනාවට එනවා. එතකොට ඔන්න දිනු වෙන්න ඕනේ දේවල් නැත්නම් ඒ දිනු වෙන්න ඕන මට්ටමට අපේ සතිය දිනු වෙලා තියෙනවා. ඒ නිසා මට තැනෙන විදිහට තාම පොඩ්ඩක් අර ඉස්සරහා පියවර ගැන හිතන ප්‍රමණතාවය වැඩි. ඒ නිසා ඔය ආපු ගැටලුවක් තියෙන්නේ දැනට කානුපසනාවේ නිරත වෙන්න. ඒක සතුටින් කරන්න. ඒක උද්‍යෝගයෙන් කරන්න. එතකොට අපි ක්‍රමානුකූලව අපිට මේ යොමුනා කරන ශක්තිය, මේ කුසලතාවයන් අපි තුල දිනු වෙලා එනවා. හොඳයි.
ඊළඟ වර්තාවෙත් පිළිගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අද දින සක්මන් වාර 4කින් වාර්තා කිරීමට සුදුසු සටහන පහත දැක්වේ. පළවෙනි කොටස සක්මන් භාවනාව. සක්මනේදී උග්‍රව තිබූ සිතිවිලි ධාරාව අඩුවී බොහෝ වේලා දෙපතුල් වෙත අවධානය පිහිටන බව තේරුණි. විනාඩි 10කින් පමණ පසු දැනීමවල විස්තරය බොඳ වී ඒකාකාර වී පුදු දැනීමක් පමණක් ලෙස අවබෝධ වන්නට විය. වම සහ දකුණ නොතේරේ. වදින්නේ කකුල පහළට යාම නිසාද නිසාද නොතේරේ. සක්මනේ නිරායාසයෙන් යන බවක්ද සිත නිෂ්කලංක ගතියක්ද දැනේ. ශබ්ද ඇසේ අවට පෙනේ. නමුත් ෆෝකස් එකක් නැත. සතිමත් බව දිගටම පවතින බව දැනේ. බව දැනෙන්නේ මේ හුදු දැනීම නිසාම පමණි. නමුත් සතිය දැනීමද නැත. විස්තර නැති නිසාය. කලින් විස්තර දැනුණු නිසා දැනීම පාදේ නැත. ශබ්ද රූපද ෆෝකස් නොවන ගතියද නැත. සීනිව වදින තුරු සක්මන් කළෙමි. ඔබ වහන්සේට දීර්ඝාස ලැබේවා. සක්මනය.
මෙතෙන්දී කියන්නේ දැන් මුල් කොටස තව පොඩ්ඩක් මට පැහැදිලි මදි මොන වගේ පරණ අත්දැකීමක් එක්කද මෙතෙන්ට ආවේ කියන එක පොඩ්ඩක් මේ චෙක් මේ පරීක්ෂා කරගන්න පුළුවන් නම් වෙරිෆයි කරගන්න පුළුවන් නම් මට හිතෙනවා වඩා හොඳයි කියලා. ලියපු කෙනා ඉන්නවද එතන නැහැ නේද? මේ වார்த்தාව ඉදිරිපත් කරපු කෙනා එතන ඉන්නවද? මාත්‍යා කියන එක ඇහෙන්නේ නැහැ මේ. වார்த்தාව ඉදිරිපත් කරපු කෙනා එතන ඉන්නවද? ඉදිරිපත් වෙන්නේ නැද්ද?
නෑ
නෑ මචං
නෑ
වගේ ස්වාමීන් වහන්සේ හැබැයි කුරුවලින් නම් ඊළඟ
වார்த்தාවත් එයාගේ වගේ
ස්වාමීන්
වහන්සේ ආ එහෙනම් ඒකත් ඉදිරිපත් ඒකත් කියන්න බෑ නේද? ඔව් පරයන්ක ගැන වාර්තා කිරීමට ඇත්තේ නෙගටිව් අමණි. ශාරීරික වේදනාව නිසා සෑම පරයන් කැක්ම විනාඩි 20ක් 30කට සීමා වී ඉරියව් මාරුකට නැවත පටන් ගැනීම. ධනෙහි කෙන්ද උපුල්ලට සියල්ල ගැලවී ගල් වී ඇත. මෙය අපර් රිට්‍රීට් සින්ඩ්‍රෝම් ලෙස අත්දැක ඇති අතර තව දිනකින් දෙකකින් තත්ත්වය යහපත් වන බව දන්නා නිසා දිගටම පරයන්කයට කාලසටහනට අනුව වාඩි වෙමි. මෙල්බන් බ්‍රිස්බේන් සාමාජිකයන්ට මෙසේ නොවේවායයි පතමි. උපදේශලාමට ඉන්නවන අත උට පරයන්කෙන් බේරා ගැනීම සඳහා නිරූපාට ගොඩක් පී.
හොඳයි. මම හිතන්නේ මේ කියන්නේ මේ තාම පොඩි අර සටනක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම හිතන්නේ සටන ජයග්‍රහණය කරන්න හම්බෙයි. ඉතින් මාත් ඉතින් මේ ඉඳලා ප්‍රාර්ථනා කරන්නම් සටන ජයග්‍රහණය කරන්න ලැබේවා කියලා. හොඳයි. දෙකට කරගෙන යන්න. මම හිතන්නේ හෙට දිනේදී සටනේ යම් කිසි ප්‍රතිඵලයක් අපිට ලියලා දෙන්න හැකි වේවා කියලා කියනවා. හොඳයි. හරි.
දුරස්ත සහභාගී වන යෝගීන්ගෙන් ප්‍රශ්න හතක් ලැබී තිබෙනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි.
භාවනා සම්බන්ධ ප්‍රශ්න තුනකුත් ධර්මදේශනාව සම්බන්ධ එක් ප්‍රශ්නයකුත් අනිකුත් ගැටලු තුනකුත් තියෙනවා. මම භාවනා සම්බන්ධ ගැටලු මුලින් ඉදිරිපත් කරන්න.
හරි.
පළවෙනි ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ, අද දින පරයන්කය සතියට හසුවන්නේ දුබල වූ ගොල් සිටිවිලිය. එයින් පැහැදිලි සිත තාවකාලිකව නොපෙනී යයි. එම බොල්ස් පිටිවිලි වලට අගයක් හෝ ප්‍රතිචාරයක් නොකර එසේම පැවතීමට ඉඩ හැරියේ දැඩි වීර්යකිනි. එවිට බොල්ස් පිටිවිලි හා පැහැදිලි හිත යන දෙකම එකට දක්නට ලැබීම නිරීක්ෂණය විය. අවසානයේදී අලුතින් මතු වූ කායික වේදනා දරා සිටීමට දැඩි ප්‍රයත්නයක් යෙදිනි. සක්මන නිරායාසයෙන් සිදුවෙයි. දුබල සිතිවිලි හා පැහැදිලි හිත අතර දෝලනයක් දකි. ඔබ වහන්සේගේ අදහස් හා උපදෙස් බලාපොරොත්තු වෙමි. ප්‍රශ්නය අවසන්.
ඔව් දැන් මෙතන මම සිතිවිලි ගැන තමයි කියන්නේ. හැබැයි මූල කමඨහණක් ගැන අතමං ආපු පාර ගැන එච්චර විස්තර නැහැ. එතකොට පොඩ්ඩක් අපහසුයි හරියට එක පාඩම මෙහෙම කරන්න කියලා කියන්න. අපිට පොඩ්ඩක් ඒ ඉතිහාසය සඳහන් කරනවා නම් මෙන්න මේ විදිහට මම කරා, මෙච්චර කාලයක් විතර මම භාවනා කරලා තිනවා, මෙන්න මේ යුග පහු කළා කියලා කිව්වොත් අපිට ස්ථිරව යම්කිසි වචනයක් කියදාගන්න. නැත්නම් මොකද මේ වගේ මට්ටමක් ආරම්භක යෝගාචරයකට වෙන්නත් පුළුවන්. පස්සේ භාවනාව කාලයක් කරාට පස්සේ විපස්සනාව කඩුවාට පස්සේ වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙතෙන්දී දෙන අපි යම්සි උපදේශක් දෙනවා නම් ඒක ඒ අවස්ථාව බලලා තමයි දෙන්න තියෙන්නේ. ඒ නිසා මට පොඩ්ඩක් මෙතෙන්දී අපහසුයි හරියට නිශ්චිත වශයෙන් මෙන්න මෙහෙම කරන්න කියලා කියන්න. ඒ නිසා මම පොඩ්ඩක් ආරාධනා කරනවා තව ටිකක් විස්තර සහිතව වார்த்தාව ඉදිරිපත් කරන්න. කෙලින්ම චිත්තානුපසනාවට ගියාද, හිත බලන්න පටන් ගත්තද, එහෙම නැත්නම් තමන් කායනුපසනාවක වේදනානුපසනාවක හරමේ නිරත වුණාද කියලා පොඩ්ඩක් ඒ තමන්ගේ ඉතිහාසය භාවනාව වඩපු ආකාරය ලියන්න කියලා ආරාධනා කරනවා.
දෙවන ප්‍රශ්නය. ගෞරවනීය සාමින් වහන්ස, සක්මන සතිමත්ව සිදුවේ. වම දකුණ ලෙස පනවා ගන්නා ලද දෙපයින් අරමුණේ රැඳෙමින් විවිධ කයේම අරමුණු අතර රැඳෙමින් ගමන් කරයි. බොහෝ විට කායික අරමුණ සමග රැඳෙමින් ගමන් කරන නිසා අනිකුත් දේවල් පැමිණිය දැක්කත් වෙනසකට ලක් නොවී සිටිය හැක. ඇවිද යන බව දනිමින් යනවා. කායික අංග චලනයන් ගැන බොහෝ දැනුවත්ය. අප විසින් විලුඹ ස්පර්ශ වන බව ප්‍රවසුවා ඒ ඇසුරෙන් කොතරම් කායික ස්පර්ශයන් ගැන දැනුවත් වෙනවා. මේ අයුරින් බලන කල පාදයක් පොළොව මත පතිත වී මාරුවන විට දැනීම් රසක් ඇති වී අවසානය. අරමුණ සමග පය එසවී බිම තබන තෙක් ක්‍රියා රසකි. පාදයක භාවනා ගැන තියෙන සමිනාස ඒක කියවන්නද?
ඔව් දැන් මේක ගැන නම් ඉතින් හොඳයි, මේ යන විදිය හොඳයි. මොකද කියන්නේ සක්මනේදී ඔය තේරලා තියෙන අන්දමට, ඒ කියන්නේ තොරතුරු එන්න එන්න අපි පොඩ පොඩ වැඩි වෙන්න ගන්නවා. මොකද අපේ සතිමත් භවයේ තීව්‍රතාවය වැඩි වෙනවා, සමාධියේ ඒකාග්‍රතාවය වැඩි වෙනවා. අපි නැත්තම් කියනවනේ අර තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා කියන්නේ. මේක අපි පුංචි සංසිද්ධියක් දිහා සූක්ෂමව බලන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. එතකොට අර පුංචි සංසිද්ධීන් රසක් මෙතන තියෙන බව අපිට පේන්න පටන් ගන්නවා. ඒක හොඳයි. ඒක තමයි සම්පජඤ්ඤය වර්ධනය වෙනවා කියලා කියන්නේ. අපි මේ කලින් නම් මේක දැකලා තිබුණේ තනි ඒකකයක් වශයෙන්. හැබැයි දැන් එහෙම නෙමෙයි, මෙතන ඒකකයක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ සංසිද්ධි රසක්, ක්‍රියා රසක එකතුවක් මෙතන තියෙන්නේ. ඒක යන දැන් Tamanට පොඩ පොඩ වැටහෙන්න ගන්නවා. ඒ නිසා මේ අවබෝධය හොඳයි, දෙකට කරගෙන යන්න.
මේ ප්‍රශ්නයම පරයන්ක කොටස. පරයන්ක තුලදී කුෂ්ම රැල්ලටම සිටේදී බාහිරින් ගන්නා වායු ධාරාව නාසයට ඇතුල් වී පෙනහළු ප්‍රසාරණ සංකෝචන ක්‍රියාවලිය සිදුවේ. තෙරපීමක්ද පහළට සිදුවේ. මුලදී ගොරෝසුය, පසුව සියුම් හුස්මක් බවට පත්වේ. නොනවතින ක්‍රියාවලියක් වූ මෙය විවිධ අත්දැකීම් එක් කරයි. මුල් කාලවලදී දෙයක්වල දැනීම අඩු වූ අතර දැන් කයේ අපෝ දක්වා කොටසේ දැනීම අඩු කර ඇත. ඉන්න බව දන්නවා. කොට කෑලි කීපයක් සබා ඇති සේයාවක් දැනෙනවා. නාස්පුඩු වේගවත් වැඩ කරන හැටි වරකට වමගෙනද වරකට දකුණෙන්ද හුස්ම ඇතුළු වීම උගුරෙන් පහළට ගමන් කරන අයුරු දැනේ. චලන දැනීම් රාශියකි. නොනවති සිරුර පුරාම එක එක තැන අරමුණු වුණාම ඒ අත්දැකීම්ය. වෙනත් සිදුවිලියාව ඒවා ගැන දැනුවත් වීයයි. කිසිම දෙයකට පටලැවෙන්නේ නැහැ. අවස්ථාවන් දෙකේම ප්‍රකට වන්නේ සිතුවිලිවල හැසිරීමය. පිටට ගියා කියන සිතුවිල්ල සිට අරමුණු වූ තැන බැලූ විට දැනෙන්නේ පාදයක නම් ගැටි ඇති ස්ථානයයි. මට මුළු ජීවිතයේම දැනීම් රාශියක් ලෙස පටියක් කරකවෙනවා වගේ ස්වභාවයක් දැනේ. නිදාසිරිත අවස්ථාවකදීද කයේ භාගයක් නොදෙනී යනවා. දැනීම් සියල්ල අපබෙදසට ඒකරාශී වී තදවී ඇති බවක් දැනේ. තවත්නම් හුස්මක් ගන්න ඉඩක් නොමැතිව පිරී ඇති බවක් දැනේ. අත්දැකීම් ඇසුරෙන් යන ගමනේ අඩුපාඩු සකස් කර දෙනමින් ඉල්ලමි. විවිධා දිවිය සාපේක්ෂව යහකින් දැරට ගත කරනවා. මේ අත්දැකීම් බොහෝසේ උපකාර වෙනවා. ගුහන්සේටත් සංවිධායක මඩුල්ලට පිස්කුවේවා එවනින් සැනසේ.
ඔව් ඒත්තරම් හොඳයි. කියන්නේ අපේ කියන්නේ භාවනා අත්දැකීම් ටික ටික අපි කියන්නේ කොහොමද මෝරන්න අපිට මේ හැම දෙයක්ම තියෙන නිකන් එකම ස්වභාවයක් කියන එක පොඩ පොඩ තේරෙන්න ගන්නවා. අපි මුලින් එහෙම කරන්න බෑ. මුලින් අපි තෝරගත්ත අරමුණක තියෙන ලක්ෂණ හඳුනාගෙනමින් තමයි යන්නේ. යම් යම් තියෙන තව තව ලක්ෂණ හඳුනාගන්න නැත්නම් තව තව අරමුණු හඳුනාගන්න උත්සාහන්ත වෙනවා. හැබැයි ක්‍රමානුකූලව අන්න ඒ කුසලතාවය ඉස්සරහට දිගට කරගෙන යනකොට අන්න තවත් පැත්තක දොරක් අපිට විවෘත කරලා දෙනවා. තවත් දෘෂ්ටි කෝණයක් අපිට විවෘත කරලා දෙනවා. එතකොට අන්න දන්නේම නැහැ සිතුවිලි දිහත් බලනවා. කාය දිහත් බලනවා, වේදනා දිහත් බලනවා, සිතුවිලි දිහත් බලනවා. දැන් අපේ ක්ෂේත්‍රය එන්න පුළුල් වෙනවා. ඉතින් එතකොට අන්න තව තව භාවනාව මෝරණ ගතියක්, අපි මේ වෙන දේවල් දිහා වෙන දෘෂ්ටි කෝණයකින් බලන ගතියක්, අර කලින් තිබුණ ආකල්ප වලින් බැහැර වෙලා දැන් වෙනමම යම් ප්‍රඥා මුහුණුවරකින් දේවල් දිහා බලන ගතියක් අපේ හිතේ ඇති වෙනවා. ඉතින් ඒක හොඳයි. ඉතින් එතන තමයි අපිට කියන්න පුළුවන් යම්පිසි විපස්සනා නුවණක් දැන් අපේ හිතේ දිනුනනවා කියලා. දැන් ඒ විපස්සනා නුවණ තමයි අපි ඉස්සරහට ගන්න අවශ්‍ය වෙන්නේ. ඒකට තමයි දැන් අවස්ථාව සලස්සලා දෙන්න තියෙන්නේ. ඉතින් එතකොටද අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ කයම, අපේ වේදනාවන්ම, අපේ හිතම තවදුරටත් එබඳු විපස්සනාවක්, තවදුරටත් එබඳු ප්‍රඥාවක්, එබඳු සතිමත් බවක් දිනුන කරගැනීමේ යම්සි ෆීල්ඩ් එකක් වශයෙන් නැත්නම් ක්ෂේත්‍රයක් වශයෙන්. දැන් අපි එතකොට අපේ කය පරිහරණය කරන්නේ මේ වැඩේ සාර්ථක කරගන්න. අපි අපේ වේදනාවන් යොදාගන්නේ අර අපේ ඉලක්කය සපුරා ගන්න. අපි අපේ හිත දිහා බලන්නේ අපේ අර ඉලක්කය සපුරා ගන්න. මොකක්ද ඉලක්කය? ඒ තමයි තවදුරටත් සතිය දිනු කරගන්නවා, තවදුරටත් ප්‍රඥාව දිනු කරගන්නවා. ඒතර මෙන්න මේ ගමන අපි යනකොට කය දැන් වේදනා සිතුවිලි මේවා නිකන් හුදු උපකරණ රසක් බවට පත් වෙනවා. ඔක්කොම නිකන් අරමුණු රසක් බවට පත් වෙනවා. ඒ ඔක්කොමලා අපිට එකම ප්‍රවෘතියක් කියන්නේ එකම රටාවක් පෙන්වන්න කරන්නේ, එකම හැසිරීමක් පෙන්වන්න කරන්නේ. ඒවා බලන්න බලන්න අපේ හිතේ අර ප්‍රඥාව, අර කතා කරන සතිමත් බව, ඒ අවබෝධයෙන් එන්න දිනු වෙන්න ගන්න. ඒ නිසා යන විදිය හොඳයි. ඒ කියන්නේ අපි දැන් එක අරමුණකට කොටු වෙලා ඉන්නේ නැතුව මේ හවට සිද්ධ වෙන හැම දෙයකින්ම, මේ කායිකව දැනෙන හැම දෙයකින්ම, හිතේ සිද්ධ වෙන හැම දෙයකින්ම ප්‍රයෝජනය ගැනීම සඳහා උත්සාහන්ත වෙනවා. හොඳයි, දෙකට කරගෙන යන්න.
පරයන්කයගෙන ප්‍රශ්නයක් සම්බන්ධව ගරුතර ස්වාමීන් වහන්සේ, මා ආනාපාන සතිය මූල කර්මස්ථානයේ ලෙස පුරුදු කරන යෝගාවචර උපාසිකාවක් වෙමි. ආනාපානයේ සතිය පිහිටුවා භාවනා කරද්දී සිත ඒකාග්‍ර වී අරමුණ නොපෙනී යයි. නැවත මූලික අරමුණට සිත පැමිණි විට කයට සිත යොමු වේ. එවිට ධාතු කොටස් ප්‍රකට වේ. ඊයේ මා කමඨහන් වාර්තාව ඉදිරිපත් කරද්දී පතුවන ධාතු කොටස් දැක්වූ විට ඔබ වහන්සේ සඳහන් කළේ පොතේ විස්තර වන ධාතු කොටස් මතකයේ නොකියන ලෙසය. නමුත් අවුරුදු 5කට ආසන්න කාලයක් භාවනා වැඩමුළු වලට සම්බන්ධ වී භාවනාව පුරුදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ ධාතු කොටස් ප්‍රකට වන්නේ යයි මම විශ්වාස කරමි. මෙහි වරදක් ඇත්නම් පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටින අතර ධාතු මනසිකාරය පුරුදු කිරීම සඳහා
උපදේශක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ප්‍රශ්නය අවසන්. හොඳයි. නෑ මම ඇත්තටම එතන සඳහන් කළේ, එහෙනම් දැන් අපි ධාතු මනසිකාරයට අවතීර්ණ වෙනකොට අපේ හිත සමාලාට ඉස්සරහට පයින්න හදනවා. මේ පොතේ දැනුම ඉස්සරහට පනින්න හදනවා. ඒක සුදුසු නෑ. හැබැයි මේ වෙනුවට හිත කතා කරන්නේ නැති බොහොම සංසුන් ගතියක නම් ඉන්නේ, අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. එහෙනම් අපි දැන් පොත්පත් බලලා බණ අහලා ඒ තොරතුරු දැනගෙන ඉන්නකොට අපි දැන් ඒ තොරතුරු වල අභිලාෂය නැත්නම් ඒ තොරතුරු වල සංඥා ප්‍රමාණ නැත්නම් ඒ අහපු බණ වාක්‍ය මතක ඉස්සරහට ආවොත් අපි මේ නිසිනින්දේ වැඩෙන භාවනාවට පොඩි බාධාවක් වෙනවා. ඒක තමයි අපි වළක්ව ගන්න තියෙන්නේ. ඒ නිසා මෙතනින් අදහස් වෙන්නේ නැහැ මේ හඳුනා ගැනීම වැරදි කියලා. හඳුනා ගැනීම ඉතාම නිවැරදි. ඒ හඳුනා ගන්නවත් එක්කම හිත කියවන්න ගත්තොත් ඒක තමයි වැරදි. හිතට කියවන්න නොදී හිතේ සංසුම් භාවයේ පවත්වා ගනිමින් වැඩේ කරගෙන යන්න. විවිධාකාර ධාතු ලක්ෂණ දැන් සියුම්ව හඳුනා ගන්නවා. හිත හැබැයි සංසුම්. මේ ධාතු ලක්ෂණ ඇවිල්ලා අහවල් ධාතුවට අයිති කියන එකක් දැන් අපිට හොඳටම තේරෙනවා. දැන් අවුරුදු 5ක් තිස්සේ භාවනා කරනකොට පලත් අහලා තියෙනකොට ඉතින් අපි දන්නවනේ මේ තද ගතියක් නම් මේ අයින පටවි ධාතු ලක්ෂණයක් කියලා අපි දන්නවා. ඒක ආයි මතක් කරලා ගන්න දෙයක් නැහැ. පොතේ දැනුම ආයි මතක් කරලා ගන්න දෙයක් නැහැ. මේක ඉබේටම එතන තියෙනවා. ඒ මට්ටමේ කිසි වැරද්දක් නැහැ. ඉතින් ඒ නිසා යන විදිය හොඳයි. මේ ධාතු ලක්ෂණ නැවත නැවත දකින්නකොට යම් සමබරතාවයක් තියාගෙන බලන්න. ඒ කියන්නේ අපි කිටි කිටිය බලන්න ගියොත් මේකට විකාශනය වෙන්න දෙන්නේ නැහැ අපි. විවිධාකාර ධාතු ලක්ෂණ මත වෙනවා. දැන් අපි ඒකට වෙන්නේ ඉඩ හැරලා බොහොම සුවසේ අවශ්‍ය පමණට පමණක් වීරය පවත්වමින් එතන එතන ඒ ධාතු ලක්ෂණය හඳුනා ගනිමින් ඒවට කැමති විදියට හැසිරෙන්න ඉඩ දෙමින් අපි නිකන් අර මේක පැත්තෙන් ඉඳන් බලාගෙන ඉන්නවා. ඒක බරපතල වැල්මකින් නෙමෙයි ඒක අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලාගෙන ඉන්නවා. ඒවට කැමති විදියට හැසිරෙන්න ඉඩ දීලා අපි නිකන් පැත්තෙන් ඉඳන් ඒගොල්ල හැසිරෙන ආකාරය, ඒගොල්ල මතුවෙන ආකාරය, වෙනස් වෙන ආකාරය, ඒවා අත්හැරලා යන ආකාරය ඒදියා බොහොම උපේක්ෂා සහගතව අපි බලාගෙන ඉන්නවා. අපේ නෙමෙයි වගේ බලාගෙන ඉන්නවා. ඔන්න ඒ ආකල්පය අපිට දිනු කරගෙන යන්න පුළුවන් නම් ඊට තව එහාට යන්න අපිට අවස්ථාව සැලසෙනවා. හොඳයි.
ධර්මදේශනාව සම්බන්ධ කටයුතු.
හරි.
Dear ස්වාමීන් වහන්සේ, based on Dhamma sermon today, I understood that normal random people like us can grow bodhisanga while doing mindfulness practice here and there. The earlier meaning I had about bodhisanga was that it is, within quotation, bent towards nibbana, and once path is secure when come to this stage, so I thought it is only for the full-time branded yogi only. Appreciate
Mahante's
clarification on this.
Yeah, actually, this is the next stage. Actually, I thought of discussing on tomorrow and day after tomorrow. And there are several stages in the development of Bodhisanga. And what we have discussed today is the initial stage. So this is where we are putting ourselves to the practice. And that is itself actually helps us to start the development of the Bodhisanga. I mean, once we are reaching to some another extent, Buddha talks about another approach to develop Bodhisanga that we'll discuss on tomorrow. And that actually we can say one can do only when you have passed the first stage or you have developed to some extent. Then only you can do it in the other approach that Buddha is discussing. And therefore, your statement is actually partially true. There are levels of Bodhisanga that we may be able to comprehend, we may be able to experience only at another level, that may be a little advanced level. But on the other hand, the development, the start, the beginning of the Bodhisangas can be done, can be tasted even today. So anyone who has able to establish mindfulness, kind of continuous mindfulness, unwavering mindfulness, is now try to enjoy, is getting a chance to enjoy mindfulness enlightenment factor. So that is the beginning of that. And after that, he is now trying to investigate. That is the beginning of the Dhamma Vichaya enlightenment factor. So likewise, there's a beautiful series. There's a beautiful sequential order Buddha is explaining. Now, once you are developing that sequential order, you are sort of improving your enlightenment factors, awakening factors. At one point, you are coming to the next level of development. So that is a little different approach Buddha is mentioning, and we'll discuss that on tomorrow. Okay.
Dear Bhante, since there are a lot of questions about Cheto Vimukti these days, I thought of putting my two cents as well, even though I am nowhere near Cheto or any kind of Vimukti. My question is, does it come now and there multiple times, and in different depths, or is it just a big bang Cheto Vimukti and that's it? With all the respect and at your disposal, Dalit.
Yeah, so your two cents are quite important, quite valid. So we are not neglecting your two cents. So basically, so big bang Cheto Vimukti may be, I mean, when someone is experiencing the first time, so they may feel like Big Bang Cheto Vimukti is kind of an explosion, kind of a complete overwhelming kind of opening in the mind. So it may be true for a beginner, I mean not really a beginner, maybe a practitioner, when he is tasting that for the first time. But as you are developing, it is sort of become quite a natural thing. And it is common to any samadhi. Now say you are developing anapanasati. The first day that you experience very good samadhi, it's a really fresh experience, really beautiful, overwhelming, blissful experience. But the next day, day after tomorrow, after 1 month, after 1 year, the same experience may happen, but you are not getting overwhelmed because it has become a kind of a natural thing. You know it, you have it, it has become a common experience now. So therefore, so your statement is not that correct in that manner, because it is not that the Big Bang kind of Cheto Vimutti that is most important, rather than the Cheto Vimutti which is natural in a way and effortless, and you can maintain without much effort, you can maintain without defilements, without a deep concentration. So that is where the Buddha is taking us. So that is where actually the reinforcement happening through the wisdom is come to the picture. Now the first experience of Cheto Vimutti may be happening through, say, even the samadhi, concentration, at a deep concentration. But as you are strengthening your wisdom, you may be able to have kind of an open mind, expanded mind, still mind, even at a shallow levels of concentration, because you have a very strong wisdom. So that is where the Buddha is leading us. So therefore, there are true pros and cons in your statement. Or the corrects and the, I mean, the rights and wrongs are there in the statement. Okay. Hari.
Venerable Bhante, I am most grateful to you for resolving my concerns on drifting to Samatha at yesterday's Q&A session. I would further appreciate your guidance on Shraddha and Buddhanusati. Whilst a resident at the Arame in Australia of my first Kalyana Mitra, I was always aware that my Shraddha was of a brilliant kind, different kind from many of my fellow yogis. Although I tended to the daily functions of arranging many vases and fresh flowers, lit incense, chanted pirit, offered Buddha pujas and threw them to the bin soon after, I had a sense of doing these things as rituals, nor did I attend the Katina festival organized by fellow yogis out of a sense of disinterest. Although I have observed Ajivashtanga Sila daily for many years now, and have no difficulty in maintaining these, I am never overwhelmed with Shraddha in front of Buddha status, etc. Faith in the Triple Gem is unshaken, but never visible to others. As a result of my limited Shraddha, my then teacher asked me to practice Buddha Anusati Bhavana. All meditation sessions at the Arame commence with Buddha Anusati. As I started Buddha Anusati, I felt a great surge of faith towards the Buddha, almost bringing me to tears. However, after returning to Sydney, I gradually drifted away from this practice. My meditation moved forward through Anapanasati until it reached a stage of what felt like a clear release. Thereafter, I was aware that I was penetrating through defilements. Whilst practicing the Aranya Sanya in Chula Sunnata Sutra, I was asked to focus on an Aramaya atmosphere I knew well. Instead of focusing on the Aramaya in which I was resident, or the other Aramaya in Sri Lanka, which I had built and offered to many houses, my mind immediately jumped to Jetavanaramaya of 2600 years ago, and I had a very real sense of meditating side by side with the Buddha. Repeated attempts by my teacher to bring me to a known location failed. However, this stage did not last long as my mind reached an arupa stage and underwent a similar release as before. There are other bhavanas which I do not practice now, such as Varnasati and Metta Bhavana. Although they were taught to me, however, in daily life, I am aware when I need to inject a bit of metta into an evolving situation or tightening the seat belt. As for the human body, I simply see it as a lot of bits in a bag, within brackets the skin, which are always changing. The mind stops there. As mentioned yesterday, my sitting meditation now commences with no object at all and progresses to stages of seeing through defilements together with stages of calmness and peace. All life's challenges, including serious illnesses, have been kamatahan which have carried me further on the path. Venerable Bhante, I would be grateful for your guidance in Sinhala on whether there is anything more that I need to do to improve Shraddha.
මම නම් හිතන්නේ මෙතන ශ්‍රද්ධාව නෙමෙයි ඇත්තම මේ ශ්‍රද්ධාව කියන එක දැන් කොහොමත් තහවුරු වෙලා තියෙනවා මෙතෙන්දී ප්‍රඥාව තමයි ඉතින් අපි තව තවත් වඩා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ හිතේ අපි ඕන්ට වඩා අධික සමාධියක් වුණත් මෙතෙන්දී බාධාවක්. මොකද සමාධියකදී අපේ හිතේ සිතුවිලි එන එක නැත්නම් කෙලෙස් එන එක සෑහෙන ඒ කියන්නේ සමාධියේ බලයෙන් යටපත් කරනවා. දැන් මේ වට්ටමට එනකොට ඇත්තටම ඊට වඩා හිතට පොඩ්ඩක් දුවන්න දීලා හිතේ තියෙන කෙලෙස් මොන වගේද කියලා බලන නැඹුරුවක් තමයි අවශ්‍ය වෙන්නේ. අනිත් එක ඒක පරයන්ක භාවනාවේදී හුඟක් වෙලාවට සමාලෝට සිතුවිලි එන එකකුත් නැහැ. කෙලෙස් එන එකකුත් නැහැ. මොකද අපි ටිකක් භාවනාවක් දැන් මේ කෙරලා තියෙනවා. හිතේ සමාධිමත් බවක් තියෙනවා. ඉතින් මේ බඳු පසුබිමකදී වාඩි වෙලා ඉන්නකොට ඒ තරම් මොකක්වත් කෙලෙස් එන එකක් නැහැ. ඉතින් එතකොට ඒ තරම් මේකේ ප්‍රයෝජනයක් නැහැ. ඊට වඩා අපි හැබැයි වෙනත් එදිනදා කටයුතු වල යෙදෙනකොට බොහොම નિરાයාසයෙන් සක්මනක යෙදෙනකොට අනිත්‍යයත් එක්ක කටයුතු කරනකොට අනේ වගේ මට්ටම් වලදී අපේ හිතේ නැවතතුන්න කෙලස් එනවා. හැබැයි අපි හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ නිරන්තර චිත්තානුපස්සනාවක් අපේ හිතේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. උදේ නැගිට මොහොතේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම්ම හිත ගැන පුංචි අවධානයක් තියාගෙන ඉව වැඩගත්. කොයි කොයි අවස්ථාවන් වලදීද අපි කෙලස් වලට අහු වෙන්නේ? කෙලස් මතුවෙන බව තේරුම් ගන්නවා. හැබැයි තාමත් ඒ අපිව මැඩ පවත්වන. ඉතින් ඒක හඳුනා ගන්න පුළුවන් නම් අන්න ඒ කෙලස් රැල්ල නැත්නම් ඒ කෙලස් වලින් එන බලපෑම අපිට පොඩ පොඩ සමනය කරන්න නැත්නම් දුර්වල කරන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ නිසා මට දැනෙන විදිහට මෙතෙන්දී පරයන්ක භාවනාවේ වැඩි වෙලාවක් ඉන්නේ නැතුව සක්මනේ ඕනනම් ටිකක් වැඩිපුර ඉන්න. ඒකත් බොහොම සැහැල්ලුවෙන් කරන්න. ඒ වගේම එදිනදා කටයුතු වලදී හොඳ සිහියෙන් කටයුතු කරන්න හිතට පොඩ්ඩක් නිදහස දීලා අපි දමු තවත් කෙනෙක්ගේ කතා කරනවා. එතකොට මොකද්ද තමන්ගේ හිතේ දුවන කෙලෙස්? මතුවෙන කෙලෙස්. වෙන වැඩක නිරත වෙනවා. එතකොට මොකද්ද තමන්ගේ හිතේ මතුවෙන කෙලෙස්? නැත්නම් අපි බණ ටිකක් කියනවා. එතකොට තමන්ගේ හිතේ මතුවෙන කෙලෙස් මොනවද? ඒක අන්නේ වගේ අපි නැවත නැවත බොහොම නිහතමානීව වංකව හිතේ මතුවෙන කෙලෙස් ගැන විමසන්න ඒවැයි අඩුවීමක්, ඒවැයි අහු නොවීමක්, ඒවා තව දුර්වල වීමක් සිද්ධ වෙනවා. ඉතින් බඳු ගමනක යම්සි දිනුවක් අපිට ලබන්න පුළුවන්. يعني බොහොම මේ ස්වාභාවික සමාධියක් ඇතන තියෙන්නේ. බොහොම මේ මතු පිට තියෙන සමාධි මට්ටමක් ඇතන තියෙන්නේ. નિરાයාස සමාධි මට්ටමක් ඇතන තියෙන්නේ. ඉතින් එතනත් හැබැයි චේතෝ විමුති මට්ටමක් තියෙනවා. මොකද අරමුණු ග්‍රහණයක් ඇතන නැහැ. උපාදාන කිරීමක් නැහැ. එක අරමුණක එල්බ ගැනීමක් ඇතන නැහැ. කිසිම අරමුණක එල්බ ගැනීමක් ඇතන නැහැ. සියලු අරමුණු වලින් නිදහස් වෙච්ච ඒත් හැබැයි මතු පිට තියෙන හිතක්. ඔන්න ඔයගේ තත්වයකදී අපේ හිතට ඇත්තම අමාරුයි ඔබඳ තත්වයක් පවත් ගන්න. ඒ කියන්නේ හිත එක්ක සමාධියකින් වළක්වගෙන ඉන්න ඕනේ. එතකොට ඔන්න හිතට ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කෙනෙක් සෑහෙන්න යටපත් වෙලා තියෙනවනේ. එතකොටත් ඔන්න ඉන්න පුළුවන්. දැන් අපි මේ හදන්නේ සමාධියෙන් යටපත් කරනවා වෙනුවට අර කෙලස් වලට මතුවෙන්න දිදී එතන එතන දැකගනිමින් ඒවට අහු නොවි ඒවට යන්න ඉඩ හරින්නයි හදන්නේ. ඉතින් එතන තමයි අර අපි කතා කරන ඔය පඤ්ඤා පැත්තක්, පඤ්ඤා විමුක්ති පැත්තක් අපිට ප්‍රයෝගී වෙන්නේ. ඒතර ඒ නිසා ඔය කතාව ඇත්තටම මේ ආනන්ද සප්පාය සූත්‍රයේදී හැමත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අපි මේ බරපතල සමාධියකට හැම ඇදිලා හිටියොත් එතෙන්දී අපේ අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ. එතෙන්දී තියෙන නිකන් හුදෙක් ditta ධම්ම සුඛයක් පමණයි. ඒ වෙනුවට නිකන් අපි මේක නොගැඹුරු කරමින් අපි හිතට හිතේ මතුපිටට එන්න ඉඩ දෙනවා, හිතට පොඩ්ඩක් හැසිරෙන්න ඉඩ දෙනවා, දුවන්න ඉඩ දෙනවා. ඇයි මේ දුවන්නේ කියලා හොයලා බලනවා. මොකද මෙයා තාමත් දිව්වේ. මොන වගේ අරමුණකට මෙයා තාමත් දුවන්නේ? මොන වගේ කෙලෙස්ද තාම මේ හිතේ තියෙන්නේ කියලා අන්න බොහොම අවංකව නිහතමානීව විග්‍රහයක යෙදෙනවා. තාමත් මේ හිතේ කෙලෙස් තියෙනවා, ආශ්‍රව ධර්ම තියෙනවා, අනුසය ධර්ම තියෙනවා. ඒ නිසා ඕනම වෙලාවකදී ආයි මේවා එළියට පයින්න පුළුවන්. ආයිත් මම කෙලෙස් වල වහලෙක් වෙන්න පුළුවන් කියලා අර පුංචි අපිටම අවතක්සේරු කරගෙන අපිව තවතුරටත් නිහතමානී කරගෙන තව තව කෙලෙස් විමසනවා. ඉතින් මේ බඳුන් ගමනක තමයි මෙතනදී ඉස්සරහට යන්න තියෙන්නේ. මම හිතනවා ශ්‍රද්ධාවේ නම් මෙතන දැන් ගැටලුවක් නැහැ. තව තව මේ සතිය ප්‍රඥාව මුල් කරගෙන යන ගමනක් තමයි තියෙන්නේ. හොඳයි.
අද දවසේ අන්තිම ප්‍රශ්නය. Dear Venerable Bhakti, if one has a dry skin and peeling and irritation effect, is it okay to put some face cream while on 8 precepts?
Yeah, it's all right because, I mean, you are not doing it to beautify yourself. Rather, it's a kind of application of some medication. So that will be all right. හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන ප්‍රශ්න එපමණයි. එහෙමනම් අද අපේ ලිඛිත ප්‍රශ්න සාකච්ඡා මෙතනින් අපිට සමාප්ත කරන්න පුළුවන්. එහෙනම් මම ආර්ය මහත්තයාට ආරාධනා කරනවා මේ කොටස අවසන් කරන්න කියලා.
අවසන් සම්මාන්ස.
හොඳයි.
අද අපේ භාවනා වැඩමුළුවේ සීවෙනි දිනයයි. අද අපේ නේවාසික යෝගීන්ට අමතරව සූන් තාක්ෂණයෙන් 100කට අධිසපතික පිරිසක් සහභාගී වන නිසා සන්නාස හවස අපට සිදු වුණා. YouTube එකේ live session එකක් open කරන්න ඒකේ පේන අපේ program එක තා සාර්ථක කෙරගෙන යන බව ඉතින් අපිට ලොකු සතුටක් ඒක. ඉතින් අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් කල්යාණ මිත්‍රත්වයෙන් ඔබ වහන්සේ දහවල් කාලයේ ධර්ම දේශනාවකින් අපේ වැඩසටහනට අනුග්‍රහයක් ලබා දුන්නා. දැන් මේ වෙලාවේ ඉංග්‍රීසි භාෂෙන් පැවැත්වූ සාරාංශ දේශනාවට බොහෝ දෙනෙක් උපකාර වුණා. දැන් අවසන් වූ ප්‍රශ්නෝත්තර වැඩසටහනින් අපට සාකච්ඡාමය වශයෙන් අනුග්‍රහයක් ලබා දුන්නා. අද දිනේ අපි විසින් රැස් කරගන්න ලද සියලු පින් ඔබ වහන්සේට ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන නිස්සරණ වනවාසී සියලුම ස්වාමීන් වහන්සේලාට ඔබ වහන්සේලා මෙලොවට දායාද කළ පින්වත් දෙවම්පියන්ටත් ශාස්ත්‍රණයට දායද කළ සියලුම ආචාර්ය උපාධීන් වහන්සේලාටත් අනුමෝදන් වේවා. ඔබ වහන්සේලා පැතු බෝධියකින් නිවන් සුවත් කරගනිත්වා කියා වැඩසටහනට සහභාගී වූ සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටිනවා.
සාදු
සාදු සාදු සාදු. අපි අපි සියලු දෙනාම දැන් එක්තාවතා ජාති ගාථා සත්‍යයන් කරමින් සතිය වැඩිම සඳහා අපගත් උත්සාහය දැක බලා සතුටු වන්න පෙනෙන නොපෙනෙන සියලු සත්ව කොටසවලටත් අපවත් ශාසනය ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ටත් අප වෙනුවෙන් මේ පරිලෝකීය සීලම නැහිතවටත් මේ සුළු පින් අනුමෝදන් කරමු. එක්තාවතා ච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්තාවතා ච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්තාවතා ච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරං ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා ඥාතයෝ